කරු WDJ සෙනවිරත්න මහත්මයා විනාඩි 11ක කාලය ඇතේ.
මුලසෙනි සභාපතිතුමනි, පළාත් පාලන ඡන්ද විමසීම, ඒ වගේම පළාත් සභා ඡන්ද විමසීම, පාර්ලිමේන්තු මැතිවරණය, ඒ වගේම ජනාධිපතිවරයේ තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණවලදී අපි ඉස්සිකින්ගේ වියදම් පාලනය කිරීම සඳහා ගෙන එම තනියාමනය කිරීම සඳහා ගෙන්න මේ පණ සම්බන්ධ වචන කීපයක් කතාන් ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ඇත වශයෙන්ම අපි සියලු දෙනාම දන්නවා මේ කාරණේ කාලයක් තිස්සේ ජනතාව අතර සාකච්ඡා වෙච්ච කාරණයක්. මොකද අද මැතිවරණයක් තරඟ කරනවා කියන්නේ විශාල මුදලක් අවශ්‍යයි. ඒ වගේම මේ මුදල ලබා දෙන්නටත් සමහර අය ඉන්නවා. නොඑක් අය නොඑක් විදිහින් පරිත්‍යාගයන් කරනවා මැතිවරණවලදී. මේ මැතිවරණවලදී මේ කරන පරිත්‍යාගයන් ඒ අපේක්ෂකයන්ගේ නිදහස, ඒ නැත්තම් ස්වාධීනත්වය බොහෝ දුරට අවම කරන, කප්පාදු කරන වැඩපිළිවෙළක් කියන එක අද පැහැදිලි වෙලා තියෙනවා. මේ සභාවේ කීපවරක් ප්‍රකාශ වුණා සමහර මන්ත්‍රීවරු පාසලේ නායකයන් පිටිපස්සෙ ඉන්නෝ කියලා. මන්ත්‍රීවරුන්ගේ අනුග්‍රහය ලබන පාතාල නායකයෝ නොයෙක් අපරාධවලට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒ අය නිදහස් වෙනවා කියලා මේ සභාවේ ප්‍රකාශ වෙලා තියෙනවා. ඒතකොට එවැනි තත්ත්වයකට පත් වෙන්න නැත්නම් ජනතාව තුළ එවැනි සැකයක් ඇති වෙන්නට හේතු වෙලා තියෙන්නේ මෙවැනි අනවශ්‍ය පුද්ගලයෝ මේ අපේක්ෂකින් යම් යම් ත්‍යාගයන්, ඒ වගේම යම් යම් සත්කාර කිරීම නිසා. ඉතින් මේක ගැන යම් කිසි පාලනයක් නියාමනයක් තියෙන්නට ඕනේ. මේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක කාලයක් තිස්සේ තිබුණ දෙයක්. නමුත් මම කියන්නට ඕනේ, මෙතින් තව පැත්තක් තියෙනවා. සමහර අය මැතිවරණයට ඉදිරිපත් වෙලා හැකිතරම් තමුන්ගේ තියෙන දේපල වීදම් කරන පමණක් නෙවෙයි, වෙනත් අයගෙන දේපල එකතු කරන වීදම් කරලා තමුන් ජයග්‍රහණය කරන්න බලනවා. මෙතෙන්දී ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට සීමා රහිතව වියදම් කිරීම නිසා අද සමහර අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සීමා වෙනවා. එතකොට මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තත්ත්වයකට පත් වෙනවා. අද විශේෂයෙන්ම මේ පවතින මැතිවරණ ක්‍රමය, මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය මේකට හේතු වෙලා තියෙනවා. මම දන්නවා මැතිවරණ ඉදිරිපත් වුණාම මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ විශාල මුදලක් අවශ්‍යයි. අපි ඒක පිළිගන්නට ඕනේ. මොකද සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ අපේක්ෂකයන්ට සිද්ධ වෙන මුළු දිස්ත්‍රික්කයේ පුරාම කටයුතු කරන්න, මැතිවරණ වැඩ කටයුතු කරන්න, ඒ වගේම ආසන බදව, ප්‍රාදේශීය බදව ඉන්න තමුන්ගේ හිතවතුන් ඒගොල්ලෝ මේ මැතිවරණ ව්‍යාපාරයට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ අයට සමායට වාහන සපයන්න වෙනවා, ඒ අයට මුදල් හදල් ටිකක් දෙන්න වෙනවා, ඒ වගේම පත්‍රිකා ගහලා බෙදන්න වෙනවා. ඉතින් මේ සඳහා විශාල මුදලක් අවශ්‍යයි. ඒකෝට මේක තමයි නැති කරන්න ඕනේ. මේ වියදම නියාමනය කරනවා වගේම මෙන්න මේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් තියෙන්න ඕනේ. මොකද අපි දන්නවා පුරා ඈත කාලේදී, අපි කුඩා කාලේ, අපි පාසල් යන කාලේ, එදා ඡන්ද පොලට ඡන්ද දායකයෝ ප්‍රවාහනය කළා. අපේක්ෂකයා වාහන දාලා ගෙවල් වලට ගිහිල්ලා ඡන්ද දායකයා ඡන්ද පොලට ගේනවා. ගෙනල්ලා ඡන්ද පොල කිට්ටුව සංග්‍රහ ස්ථානයක් තියෙනවා. හැම අපේක්ෂකම මොකද කරන්නේ? ඡන්ද දායකයා එතන බස්සලා ඊට පස්සේ එයාට කණ්ඩ බොණ්ඩ දීලා, ඒ වගේම ඒ ඇයට බොහෝ විට මත්පැන් පොණ්ඩ දීලා ඒ ඇයට ඡන්ද දෙන ආකාරය ගැන ඒගොල්ලන්ට දැනුවත් කරලා තමයි ඡන්ද පොල්ට ගෙලියන්නේ. එතන ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි තියෙන්නේ. එතන තමුන්ගේ අභිමතයේ පරිදි ඡන්ද පාවිච්චි කිරීම නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ අර වැඩියෙන් වාහන පාවිච්චි කරන්න, වැඩියෙන් වාහන යොදන්න පුළුවන්, වැඩියෙන් සංග්‍රහ කරන්න පුළුවන්, ඒ අයට තමයි ඡන්දය ලබා ගැනීමේ ඉඩකඩ තියෙන්නේ. එවැනි තත්ත්වයක් තිබුණා පහුගිය කාලේ, ඉස්සර කාලේ. නමුත් 1960න් පස්සේ ඒක නැති වුණා. ඒක පිළිගන්නට ඕනේ. බණ්ඩාරනායක මහත්මයා බලයට ආවට පස්සේ මේ මෙවැනිම මැතිවරණ සංශෝධන කොමිටියක් පත් කරලා ඒ පණ සංශෝධනය කරලා ඒව නැති කළා. නමුත් අද තියෙන්නේ මොකද? මේ සමානුපාතික ක්‍රම යටතේ මුළු දිස්ත්‍රික්කය පුරාම තම මැතිවරණ වැඩපිළිවෙල දෙලක් වශයෙන් එලන්නට ඕනේ අපේක්ෂකයා. ඒකට අපේක්ෂකයාට සිද්ධ වෙන විශාල මුදලක් ඒ සඳහා වැය කරන්න හුඟ දෙනෙකුට මේක කරගන්නට බෑ. ඇත්තෙන්දී තමයි මේ අය පිළිවෙල යම් අයගේ ආධාර ගන්න, යම් අයගේ උදව් ගන්න. එතකොට මේකත් ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපි නීති සකස් කරන එක හරි, නමුත් මැතිවරණය කරන්නට ඕනේ. හැම අපේක්ෂකම බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයට ඇවිල්ලා ජයග්‍රහණය කරන්න. ඒ ජයග්‍රහණය කිරියනවා විතරක් නෙවෙයි, ලැයිස්ති උඩට එන්නත් හදනවා. වැස්ස උදට මේව කරන්න සියල්ල සඳහාම විශාල මුදලක් වැය කරන්නට වෙනවා. ඒ වගේම යම් තමුන්ගේ නියෝජිතපත් කරන්න ඕනේ. මගේ දිස්ත්‍රික්කය ගැන ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කය. මම කියන්නට ඕනේ රත්නපුර දිස්ත්‍රික්ක එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට කිලෝමීටර් 120ක් තියෙනවා. මේ කිලෝමීටර් 120ක දුර ඇතුළත කේවල ක්‍රමයට ගත්තොත් මැතිවෙන කොට්ටාස 8ක් තියෙනවා. මේ මැතිවෙන කොට්ටාස 8ම ආවරණය කරන්න ඕනේ ඒ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයා. එතකොට මේක විශාල මුදලක් වැය වෙනවා. එතකොට වාහන අවශ්‍යයි. ඒ ආසන තමුගේ නියෝජ්‍යපත් කරන්න ඕන ඒජන්සා. ඒගොල්ලෝ හරහා තමයි තමුගේ මැතිවෙන ව්‍යාපාරේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේවා අපි ප්‍රායෝගික පැත්තක් මේවයි තියෙනවා. ඒව ගැනත් අපි බලන්නට ඕනේ. ඉතින් කෙසේ නමුත් නීති විරෝධීව යම් යම් ත්‍යාගයන් ගැනීම, මුදල් ලබා ගැනීම, නීති විරෝධී බවට නැත්තා නියාමනය කිරීම තුළින් වළක්වා ගන්න කටයුතු කිරීම ඉතාමත් හොඳයි. ඒ නීති ඉතාමත් ප්‍රශංසනීයයි. ඒක අපි මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ තුළින් පාර්ලිමේන්තුවේ පත්වෙන මන්ත්‍රීවරයාට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා. තවත් අයට ඔළුව නමන්නේ නැතුව ඒ අයගෙන් යම් යම් දේවල් පරිත්‍යාගයන් අරගෙන ඒ වගේම දීමනා අරගෙන ඔවුන්ට යට වෙන්නේ නැතුව ස්වාධීනව කටයුතු කරන්න, කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න එයාට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ පන්තට මගේ සහයෝගයේ දෙමින් දෙනවා ප්‍රකාශ කිරීම මගේ වචනින් ප්‍රාප්තාන කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු චන්දිම විරක්කොඩ මැතිතුමා විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳව විශේෂ අවධානයක් වෙලා තියෙන මේ මොහොතේ මැතිවරණ පිළිබඳව මුදල් වියදම් කිරීමේ නීතිය පෙන්නලා රටේ ජනතාව අපි හැම දෙනාම බලාපොරොත්තු වෙන ඒ ප්‍රතිපත්ති අවශ්‍යතාවය කඩිමුඩියේ මේ මොහොතේ පෙන්නලා රටේ මැතිවරණයට තිත තියෙන අවස්ථාවක් උදා කරගන්න මේ පනත ගෙනල්ලා තියෙනවා කියන එක තමයි අද රටම කතා කරන්නේ. මේ රටේ 1931 ඉඳලා නොනවත්වා කිසිදු කඩවීමකින් තොරව මොන අභියෝග ආවත් සර්වජන ඡන්ද බලය ආරක්ෂා වුණා. ඒ අභියෝගයට ලක් වෙන්න විවිධ අවස්ථාවල ඡන්ද නොපැවැත්වීම තුල බලපෑම් ආවා. එදා 88-89 වෙච්ච දේ ඔබට මතකයි. අද ඒ සඳහා නැවත මුල් ගල් තියන්න, අඩිතාලම් තියන්න මේ රජය මේ තුලින් ආරම්භ කරනවා කියන එක අපට කියන්න වෙලා තියෙනවා. ඒ අනාවැකිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එදා දවස් දෙක තුනකට කලින් උපදේශක සභාවේදී ගරු ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා උගතෙක් හැටියට, දැනුමක් තියෙන කෙනෙක් හැටියට, යමක් කරන්න ඕන කියලා විශ්වාස කරන කෙනෙක් හැටියට එතුමාට මේ පිළිබඳව අපි කරුණු අවධානය යොමු කරහම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් මේ සංශෝධනය ගෙනාවතින් දින පහක් ඇතුළත, දින පහක් එන්නෙත් නෑ, දින තුනක් ඇතුළත මේ වැය කළ යුතු මුදල් ප්‍රමාණ පිළිබඳව තීරණ ගැනීමට නොහැකි බව. මොකද කතානායකතුමා අස්සම් කරොත් අස්සම් කරන්නේ කලින්ම අස්සම් කරන්න පුළුවන් වෙන්නේ සඳුදා. ඒතර දවස් දෙකක් ගිහිල්ලා දවස් පහෙන් දවස් තුනයි තියෙන්නේ. නොහැකි බව ප්‍රකාශ කිරීම තුළ විජේදාස රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා මාසෙකින් කල් දාන්න මේ සංශෝධනය ගෙනෙහිම. එහෙම පිළි අරගෙන එතුමා උපදේශකකාරක සභාවට සපත කළා. අපි හැම දෙනාම නිලධාරීන්ගේ, උපදේශකයන්ගේ, දන්න කියන කට්ටියගේ කරුණු අහලා එළියට ආවන් පස්සේ විධායකයේ නියෝගයක් මත මේ සියල්ල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කරන මේ වෙනසට, මේ තීන්දුවට අද එනකොට මට මතක් වුණේ එදා ඔබට මතක ඇති හම්බන්තොටින් ආපු නීතිඥ විදේදාස රාජපක්ෂ නෙමෙයි ලියනාරච්චි. එතුමා එදා යුක්තිය වෙනුවෙන් සටන් කළා. එතුමාට සිදු වුණේ බටලන්දේ වදකාගාරේ අනේක පීඩාවට ලක් වෙලා ජීවිතක්ෂයට පත් වෙන්න තමන්ගේ ජීවිතය අහිමි කරගන්න. අද මේ පනත ගෙනීම තුලින් මගේ මිත්‍ර අපි ගරු කරන විජේදාස රාජපක්ෂ මැතිතුමාට අත් කරන්න යන්නේ ඒ ඉරණම තමයි. හැබැයි මානසික වද දීලා නෙමෙයි, එතුමාටගේ මනසට එතුමාගේ තියෙන හෘද සාක්ෂියට පහර දීලා ප්‍රජාතන්ත්‍රවාදයට තිත තියෙන තීන්දුවකට යොමු කරගන්නවා. මේ උගුලෙන් එල්ලෙන්නේ එළියට එන්න තව එක අවස්ථාවක් තියෙනවා කතානායකතුමාට. අද අපි විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ මැතිවරණයට අදාළ නොවන ලෙස මේ යෝජනාව සම්මත කරගන්න. අපි එකඟයි. අපි මැතිවරණ පිරිසුදුව තියන්න, මැතිවරණ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට තියන්න, එය ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු කියන විශ්වාස කරනවා. හැබැයි ආණ්ඩු පක්ෂය එකඟ නම් ජනතාව බලාපොරොත්තු වෙන වෙනස, රට බලාපොරොත්තු වෙන වෙනස, අපි බලාපොරොත්තු වෙන වෙනස අනවශ්‍ය දෙයකට උපයෝගී කරගන්නේ නැතුව ප්‍රජාතන්ත්රවාදය විනාශ කරන්න මේ රටේ මැතිවරණ ඉතිහාසය අකුලා දමන්න උපයෝගී කරගන්නේ නැත්නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ අපි යෝජනා කරපු ඒ සංශෝධන දෙකට එකඟත්වය ප්‍රකාශ කරන්න. මට විශ්වාසයක් නෑ එහෙම වෙයි කියලා. ඒ වගේම එසේ වුණත් කතානායකට පුළුවන් මේ පනත ඡන්දෙ දුන්නට, පනත සම්මත වුණාට කතානායකතුමා අසන්තබනකම් නීතියක් වෙන්නේ නෑ. එසේ නීතියක් නොවන නිසා අද හරයට සම්මත වුණත් කතානායකතුමාට පුළුවන් නම් සම්මත වෙච්ච දවසේ, මොකද නාම යෝජනා අවසන් වෙනවා සෙනසුරාදාට, සෙනසුරාදා ඉඳලා දවස් 5ක් ඇතුළත තමයි වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුව තියෙන්නේ. ඒ කාල සීමාව අවසන් වෙච්ච දවස වෙනකන් ඉඳලා පනතට අසං කරන්න මේ විනාශය, අනාගතයේ විය හැකි විනාශය, සිදුවන විනාශය නවත්තන්න කතානායකතුමාට පුළුවන්. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අනවශ්‍ය දෙයකට අත උස්සන්න කියපු වෙලාවේ ඒකට විරුද්ධ වෙච්ච නිසා මහින්දයාප අබේවර්ධන මැතිතුමා මේ රටේ වීරයෙක් වුණා කොන්දක් තියෙන මිනිහෙක් හැටියට. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන විදියට නටන්නේ නැතුව ජනතාවට අවශ්‍ය විදියට ඡන්ද අයිති ආරක්ෂා කිරීමට ඔබට ජීවිතයේ අවසාන කාලයේ අවස්ථාව තියෙනවායි කියන පණිවිඩය ගරු කතානායකතුමාට දෙන්න තියෙනවා. මොකද අපිට තියෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන, රටේ ජනතාවගේ බලාපොරොත්තු රැකීමට තියෙන එකම බලාපොරොත්තුව මේ මොහොත වෙන විට කතානායකතුමා තුළ තමයි ඉතුරු වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තමන් පත් කරපු ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න, තමන් පත් කරපු මිනිස්සුන්ගේ බලාපොරොත්තුව සුන් කරන්න ඡන්දය අද ප්‍රකාශ කරෝතින් මතක තියාගන්න. මේ රටේ අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන ප්‍රශ්නය සම්බන්ධව දිගින් දිගටම විදේශ රටවල, විදේශ ආයතනවල විදේශ සම්බන්ධතා පළුදුවීම් තුළ බැටකාපු රටක්. තවදුරටත් මේ මොහොතෙත් අපට තියෙන්නේ අපි කියනවා IMF එකෙන් ජනාධිපතිතුමා මේ රටේ බොහෝ දෙනෙක් දන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමාගේ කටේම තිබුණේ එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිගන්නේ නම් උපදේශක කාරක සභා විසින් ගත්ත තීන්දුව හකුලා දමන්නට කටයුතු කරේ ඇයි? අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ අපි රටේ අවධානය යොමු වෙලා තියෙන මොහොතක අපි ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් හැටියට තවදුරටත් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන්නේ ඇයි? දැන් මේ තියෙන විදියට අවශ්‍ය නම් දැන් රෙගුලාසි ටික හදන්න, පලාත් පාලන මැතිවරණය නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණය කල්යනකම් කල්ලා දින්න පුළුවන් අවශ්‍ය නම් ඒක තමයි පළාත් සභා මැතිවරණයට කරේ ජනාධිපතිවරණයක් නැති වෙනකම් අවශ්‍ය නම් කල්ලා දින්න පුළුවන් මේ තියෙන විදිහට අධිකරණය මේ පිළිබඳව මොකද්ද කියලා තියෙන්නේ අධිකරණය පැහැදිලිවම කියනවා සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එකේ මේ පනතේ සංස්පනතට අනුව යමෙකුගේ මැතිවරණ වියදම ප්‍රකාශයට පත් කරන්න පුළුවන් දවස් 21ක් ඇතුළත. එසේ ප්‍රකාශයට පත් කරන්නේ නැත්නම් හෝ එසේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරනවා නම් ඒක මැතිවරණ වරදක් හැටියට සනිටුහන් වෙනවා. හැබැයි පලා ප්‍රාදේශීය සභා මැතිවරණ පනතට අනුකූලව මැතිවරණ පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ දින 21ක් ඇතුළත පමණයි. අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ මොකද්ද? මම නීති ගෙනෙන්නේ හොරුන්ට පණින්න නෙමෙයි හොරු අහුවෙන්න කියලා. මේ නීතිය සම්බන්ධව, මේ පනත සම්බන්ධව. හැබැයි අවාසනාවක මහත රටට එහෙම කිව්වට මේ නීතිය සම්මත වෙන්නේ හොරුන්ට පණින්න පුළුවන් විදියට. මොකද දින 21ක් වෙනකන් කිසිඳු වියදමක් පිළිබඳ විස්තර කිසිඳු මහ ජනතාවකට ජනදානයකට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට
ඔබතුමාට විනාඩි දෙකක් ගත්තා.
කිසිම කෙනෙකුට ඒ වැරද්දට එරෙහිව නඩු දාන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අමුවමුවේ අපි හෘද සාක්ෂියට එකගව කටයුතු කරන්න ඕන. මම අහන් හිටියා අපේ අගමැතිතුමා කතා කරනකොට, විදේශ ඇමතිතුමා කතා කරනකොට එතුමාලා බොහෝම පීඩනයකින් කතා කරේ. ඇතුලේ තියෙන්නේ වෙන එකක්, කියන්න වෙලා තියෙන්නේ තව එකක්. එතුමාලා කතා කරා දූෂිතව එනවා පාර්ලිමේන්තුවට, ඒව නවත්තන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ මුල් පුටුවලත් වාඩි වෙලා ඉන්නවා සහතික කරපු දූෂිතයෝ. ඒවට පියවර ගන්න පුළුවන් තමන්ගේ ආණ්ඩුවට, තමන්ගේ පක්ෂයට. කලින් ඒවට ගන්නේ නැතුව මේ මැතිවරණය කල් දාන්න ගන්න උත්සාහය නින්දිතයි. මේ මැතිවරණය කල් දාන්න ගන්න උත්සාහය තුච්චයි. මේ තීරණ වගේ පාහර තීන්දු ගන්න නෙමෙයි මේ පාර්ලිමේන්තුවට අපිපත් කළ ලැබල තියෙන්නේ. මේවට අත උස්සන්න නෙමෙයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මතක තියාගන්න, ජනමතයට එරෙහි වෙනකොට කොහොමත් යන්න වෙන එකේ. රජයට තීන්දු කරන්න වෙන්නේ, ජනාධිපතිතුමාට තීන්දු කරන්න වෙන්නේ කලිසම් ඇඳගෙන ගෙදර යනවද නැත්නම් ජනතාවට කියලා කලිසම ගලවලා ඔළුවේ ඔතලා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා වගේ ගෙදර යන්නද කියන එක කරුණාකරලා තීන්දු කරන්න වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි ඇවිල්ලා තියෙන්නේ සදහටම පාර්ලිමේන්තුවල ඉන්න නෙමෙයි, සදහටම මේ තනතුරු වල ඉන්න නෙමෙයි. අපි පත් වෙලා තියෙන්නේ යම් කිසි කාල පරිච්ඡේදයකට.
ඔබතුමාගේ කාලය අවසන්යි.
කාල සීමාවකට. ඒ කාල සීමාව ගරු මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න. ඒ කාල සීමාව තුල මැතිවරණ පවත්වන්න මේ බලාපොරොත්තුව, මේ අපි හැමදෙනාම එකඟ වෙන කාරණය උපයෝගී කරගන්න එපා. මේක හරියට පන්සලේ දොරපොල්ලෙන් ගහලා මිනී මරන්න උත්සාහ ගන්නවා වගේ වැඩක් තමයි අදර අද මේ හවස මේ පාර්ලිමේන්තුව තුල කරන්න යන්නේ කියන එක ප්‍රකාශ කරමින් මම නියඩුවෙමි.
මීළඟට ගරු සුරේන් රාගවන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අද පාර්ලිමේන්තුවේදී මා කරන්නට සිතා සිටි කතාවට වඩා වෙනස්ුණු කතාවක් කරන්නට විපක්ෂයේ ප්‍රබල කතිකයන් මට අනකර තියෙනවා. එතුමන් මෙතන හිටියා නම් වඩා හොඳයි. මා අද වෙනතුරුත් ඉතා ඉහළ ගෞරවයක් තබා සිටි මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමා පිළිබඳ තිබුණු ගෞරවය අද මගේ සිතෙන් 90%ක් විතර කඩා වැටී තිබෙනවා. මන්දයත් චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය, ඉන් පසු මහාචාර්ය ජීල් පීරිස් වැඩ කළ තවත් ජනාධිපතිවරු 4 දෙනෙක් මට එතුමන් ගැන කියා තිබුණු කතාවන් පුළුවන් බෝටයි යනගෙන එන්න පුළුවන්. මම විශ්වාස කළේ නැහැ. මන්දයත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් විශ්වවිද්‍යාලයක ඕල් සෝල්ස් කෝලේ ස්කූල් එකේ කොලෙජ් එකේ පළවෙනි PhD එකත් ඊට උඩින් කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවෙනි PhD එකක් නීති පිළිබඳව කියපු එතුමා මෙරටේ විදේශ ඇමතිවරයෙක්ව මෙරටේ උසස් අධ්‍යාපන ඇමතිවරයෙක්ව මෙරටේ අධිකරණ ඇමතිවරයෙක්ව සිටියා. නමුත් මේ පාර්ලිමේන්තුවේ විනාඩි කීපයකට කලින් එතුමා කියා සිටියා ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවන බව. ඒ මදිවට එතුමා කිව්වා ඔහු ශිෂ්‍යයන්ට කියනවායි කියලා ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන ඒ මතය අමතක කරන්න ඒවා කුණුකූඩියට දානවායි කියලා. මා හිතනවා බුද්ධිමත් කෙනෙක් මෙන්න මෙවැනි තීරණයකට පත් වුණේ කෙසේද? Professor Peeris, I would like to ask you, you represented Sri Lanka at ICRC. You represented Sri Lanka at the UNHRC. At every time when the Tamil mothers and diaspora accused you, you said Sri Lanka was and will be a democratic country. Then why is this at this lowest level of election that you have come to decide that my motherland is no more a democratic state? And I think you have no right to declare like that. It is only shows a narrow idea about power politics in this country. I am not going to contest any election. Mam pim mantri kenek ne eka nisa janathawage vedanawa kiyana kathawa mata wada me sabhave inna boho aya dannawa. Ena janathawagen ahanda wenawa me mathiwaraney me mohothedi awashya karanne deshapalana pantiyata da naththam sabawunu paare three wheel elawana e ahinsaka මිලියන 8ක් පමණ දෛනික වැඩ කරන ජනතාවටද කියලා. මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය මේ ලෝකයේ තියෙන හොඳම ආණ්ඩු ක්‍රමයේ හැටියට මම පිළිගන්නා නිසා මැතිවරණ වලට මම බය නැහැ, කැමැතියි. මම මැතිවරණ පැවැත්විය යුතුයි. නමුත් මේ මැතිවරණ පැවැත්වීමේ මූලිකම කාරණය මොකද්ද? Every election had to be fair and free. If you have elections which are not fair and free, those elections are frauds. Those elections are just eyewashers and whitewashing the community. Do we have a fair society? Do we have a free society? No, the answer is no. Right now, our focus had been existential, economic, existential, socio-political issues. Once we settle those right to breathe, right to live, right to travel, right to mobilize, then let's have an election. මොකද මම හිතනවා බොහෝ කතා කරන අය හිතන් ඉන්නවා ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවායි කියලා. එක දෙයක් මට කියන්න පුළුවන්, ඔය ජයග්‍රහණය උපකල්පනය කරගෙන ඉන්න අය තරමටම ඒ අය ජයග්‍රහණය කරන්නේ නැති වෙනවා. ඒ වගේම පරාජය වෙයි කියලා හිතන කට්ටිය ඒ අරගොල්ලෝ උපකල්පනය කරන තරමටම පරාජය වෙන්නේ නැති බවත් මහජන මිනිස්සුන්ව හමු වෙන හැටි අපිට දන්නවා. 150,000 දුවදරුවෝ විශ්වවිද්‍යාල 17ක උගන්වනවා, ඉගෙන ගන්නවා. ඒ දරුවන්ගේ දෙමව්පියෝ අපි හම්බ වෙනවා. ඡන්දේ මට ලැබුණේ නැහැ. මං ඡන්දේ ඉල්ලුවේ නැහැ. නිතරම අය කියන කතාව තමයි තම්සර ඡන්දයක්වත් ගත්ත නැහනේ. තම්ස කොහොමද දන්නේ කියලා? දන්නවා. පාරේ ආයතන නිසා දන්නවා. මේ වර විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන 43,000 ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ හම්බ වෙනවා අපි. ඒ අය කියන්නේ මොකද්ද? ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න. මහපොළ වැඩි කරලා දෙන්න. අපට කරුණා කරලා ආපහු බස් ටිකට් එක දෙන්න, සීසන් එක දෙන්න, ට්‍රේන් එක දාලා යන්න, දාගෙන යන්න, අපේ දුවදරුවන්ට ඉගෙන ගන්න දෙන්න කියලා. ඒ නිසා මා ලියාගෙන සහ සිතාගෙන ආපු කතාවට වඩා වෙනස් කතාවක් කරන්නට සිදු වුණේ අද මෙරටේ බුද්ධිමත්ම කෙනෙක් හැටියට ලෝකය පිළිගත් මහාචාර්ය පීරිස් තුමා මේ සභාවේදී ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තරවාදී රටක් නොවන බවට ප්‍රකාශ කිරීම මා හිතනවා අපි එක්තරා විදියක බලදේශපාලනයේ කඩාවැටීමක සලකුණු දෝ කියා. අනේ කරුණාකරලා මට කතා කරන්න දෙන්න, 11 මිනිස් තියෙන්නේ. අනේ ඊට පස්සේ මම කතා කරලාට පස්සේ කතා කරන්න ප්ලීස්. මං වාඩිලා ආගෙන ඉන්නම්. ඔබතුමා කියන්න යන දේ මට මමව ඩිස්ටර්බ් කරන්න එපා. මේ එක රයිට්. ඕකේ ඕකේ. Thank you.
Oh, that's it. Mantu.
මේතුමා හොඳයි, අපි බොහොම ගරු කරන පින් മന്ത്രി පින් ඇමති දෙකම හරි.
පාර්ලිමේන්තුවේ
එක්ක නැෂනල් එක එක්ක ටයි එක දාලා යුරෝපීය ඇඳුම. Now you are playing dirty politics, no? My bow tie had become the most important thing for you, not the debate.
Oh, that's wonderful.
මේ වේදදාරිතුමාගේ නෙමෙයි අහන්නවා පාර්ලිමේන්තු ලේකම්තුමාගෙන් අහන්නකෝ
නෑ ඒක තමයි මං කිව්වේ
ඒක ලේකම්තුමාගෙන් අහන්න ඔබතුමා දන්නේ I know you play dirty politics
thank you sir thank you can I continue
a fellow
can I continue the election thing not my bow tie
රාගවන් මහත්මයා ඔබතුමා කතාව කරගෙන යන්න
okay thank you sir අපි දන්නවා හදපෙන්නපුවම ඇඟිල්ල දිහා බලන සංස්කෘතියක් මේ රටේ තිබෙන බව හොඳටම දන්නවා thank you sir very much so We have from 1931, we have an election tradition. Sri Lanka is proudly claims that one of the first countries to adopt universal franchise in entire Asia. And that is the tradition we have. We must protect and promote that tradition, but not at the cost of power politics. Until last 6 months ago, The same people who defended this government, same people who were this side attacking the opposition, are today saying this country is no more democracy. What an accusation. What a diabolical claim that is. Therefore, we have to move beyond our narrow political gains that comes to. Now, let me come back to the point in discussion or debate. මැතිවරණ වියදම් පිළිබඳව පළමෙන්ම කියවෙන්නේ 1867 නිව්යෝක් නගරය තුළ තිබුණු ෆෙඩරල් ඉලෙක්ෂන් එකේදී වරාය සේවක වෘත්තීය සමිතියෙන් මුදල් ගත්ත බවට මතුවුණු චෝදනාව හරහා මැතිවරණ වියදම් පිළිබඳව නීතිය ගෙනාවා ඇමරිකාවේ. මෙය පසුව අනිත් රටවල් වලටත් ගෙනල්ලා දැන් රටවල් 60කට පමණ මේ නීතිය බලපානවා. නමුත් ඇමරිකාවේ ගෙනාපු නීතිය අද වෙනතුරුත් ප්‍රශ්නාර්ථකයි. මන්දයත් 2016 දී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මැතිවරණ නීතියට වියදම් කළේ රුසියානු ඔත්තු සේවය හා සම්බන්ධ ධනපතීන් කියලා ට්විටර්, YouTube සහ එවැනි සමාජ මාධ්‍ය, Facebook වැනි සමාජ මාධ්‍ය හරහා කළ බව නඩුව පවතිනවා කොංග්‍රස් ඉදිරියේ.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඔව් ඉතින් කොහෙද කතා කරන්න දෙන්නේ නැහැ නේ. තයියකනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ.
ඒක ප්‍රශ්නයක් නෑ.
ඒ නිසා කවිය යුත්තේ, ඒ නිසා කල යුත්තේ අපි මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට අපි කැපවෙමු. මේ රට ඓතිහාසිකව තිබෙන ඒ ක්‍රියාදාමයට අපි කිසිසේත්ම බාධා නොකළ යුතුයි. නමුත් ඒ කරන සන්දර්භය වැදගත් වෙනවා. ඒ කරන සන්දර්භය වැදගත් වෙනවා. යාපනයේ අපිට මැතිවරණ කරන්නට බැරි වුණා. අපිට 88 89 මැතිවරණ කරන්නට බැරි වුණා, අමාරු වුණා. 83 දී තිබුණු ඒ ප්‍රාදේශීය සභා මැතිවරණ අපිට කල් දාන්න වුණා. මන්දයත් free and fair election is the fundamental of any democracy. So therefore ask your own honestly. Do we have that freedom of voting? Can the people go to the polling station freely and take their pen or pencil and mark what is their choice? So if you don't have that freedom, the result will be also a flawed, fragile and broken result. And we can't afford to lend our democracy to that situational conditions. Therefore, in the evening I will vote for this. With my conscience opened, because we need to safeguard our democracy. We need to safeguard the fragile remaining democracy of this country, and therefore, that's your declaration, sir. That doesn't mean somebody can declare, but that doesn't make it the truth. Therefore, I thank Honorable Minister Dr. Vijayadas Rajapaksa for being brave. Right. With a lot of challenges, lot of accusations, bogus claims that you brought this. There is finally I want to tell one thing. Professor G.L. Peris, this is what I am not a law student of yours, but working with you, you taught me one golden lesson. The goodness of anything cannot be sacrificed at the bestness of the same thing. යමක් මීට වඩා යහපත් කරන්න පුළුවන් කියන උපකල්පනය මත මේ මොහොතේ සිදුවෙන යහපත අපට අහිමි කරන්නට බැරිය. ඒ නිසා මේ සර්වසම්පූර්ණ පනතක් නෙවෙයි. මේකේ අඩු වැඩි දහසක් තියෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍යයි දැන් මේ මොහොත. මේව තමයි අපි කළේ. ජනාධිපති ක්‍රමය ගැන කතා කරද්දී කියනවා මගෙන් පස්සේ කරගන්න.
උත්තරයි කාලේ අවසානයි.
ඒ නිසා මේ තර්කය වළංගුනතු තර්කයකයි. මේ පනත අපි සම්මත කරගමු. අපි ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතුල කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙමු කියා මම ආරාධනය කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මගේ බෝට අයියක ගැන තියෙන ප්‍රශ්නේ අපි විසඳගමු. Thank you.
මීළඟට ගරු දයාශ්‍රී ජයසිරි මහත්මයා විනාඩි 6ක් කාලයක්
දෙනවා. ඔන්න තයිකයි බොයිකයි දෙකම දාලා එන්න පුළුවන්.
ඕඩර් ප්ලීස් මුල් අසනේට ගරු හරිනි අමරසූරි මහත්මිය ආරාධනා කරනවා.
ගරු මන්ත්‍රීතුමනි මට ටයි එක දැම්මත් එකයි බෝ එක දැම්මත් එකයි ටයි එකයි බෝ එකයි දෙකම දාගත්තත් කමන්නේ නැහැ. කිසිම ඉරිසියාවක් නැහැ. මේකේ අපේ ටයි එක පිළිබඳව එතික්ස් එනවා ඉන් අව පාර්ලිමන්ට් දැට් ඉස් වට් ඇයි වොන්ට් ටු මෙන්ෂන්. ඉෆ් යූ ඉෆ් යූ කැන් ගිව් us a ruling about it, I'm satisfied with that.
Okay, I'll check right. on that.
Right, thank you. And mama right, mama දැන් කතා කරන්නම් මේක විශේෂයෙන්ම මේ පනත සම්බන්ධව කතා කරපුවා මම හිතන්නේ මේ පනත පොඩි පොඩි ගැටලුවක් ඇති වුණා මම හිතන්නේ අපේ විජේදාස රාජපක්ෂ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මූලිකවම මේ ගැටලු ටික විසඳලා යම් විශාල යෝජනා වගයක් අපිට වෙලා තිබෙනවා විශේෂයෙන්ම සංශෝධන විදිහට ඉදිරිපත් කරන්න. ඒකෙන් සෑහෙන්න මේ தත්ත්වය විසඳගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒ අනුව අපි මේ පනත සම්බන්ධව අපේ කැමැත්ත අපේ තිබෙනවා. කිසි ගැටලුවක් නැහැ. අර අපේ සුනිනාගුණ මැතිතුමා කිව්වා හෙට සිද්ධ වෙන කාරණයක් පිළිබඳව නෙමෙයි අද තියෙන කාරණයක් පිළිබඳව ගන්න තියෙනවා නම් හොඳ පියවරක්. ඒකට අපි කැමතියි කියලා. අපි කැමතියි ඒක. ඒ නිසා පළවෙනිම අපි මේ පනතට සම්පූර්ණයෙන්ම අපේ ශක්තිය දෙන්න සූදානම්. ඒ වගේම කියන්න ඕනේ ඊයේ ඇති වුණ තත්ත්වය විශේෂයෙන්ම මේ රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝට කැඳවලා ඊට පස්සේ එතුමා ඒක ඉඳගෙන ඒ අපේ තිබුණු බිස්නස් කමිටියට කලින් එතුමා ඒක ඉඳගෙන වැඩ කටයුතු ටික කරා. අවසාන වෙලාවේ මොකද කෝප් කමිටිය මම හිටියේ අපේ අනුරසානාග මහත්තයා මට කිව්වා වැඩේ ඉවරයි වගේ අපි දෙන්නා යන් කියලා. ඉතින් මම ඇවිල්ලා බලනකොට එතකොට ජනාධිපතිතුමා ඉන්නවා. මේ රැස්වීම මෙතනින් තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණේ. මේ නැතුව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමට සම්බන්ධ නැහැ කියලා කියන එක වැරදි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒකෙදි කතා කරේ බිස්නස් කමිටියේ අපි කතා කරා විජේදාස රාජපක්ෂ මහත්තයා උදේ කියලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කිව්වා මේක ගේන්න. හැබැයි කන්සල්ටේටිව් කමිටියේ එතුමා පොරොන්දුක් දීලා තිබුණා මාසෙකට මේක කල් දාන්න. හැබැයි දැන් ආණ්ඩුවේ බිස්නස් විදිහට ඊට පස්සේ යෝජනා වුණා මේක හෙට ගේන්න අද ගේන්න. එතකොට අපි කිව්වේ හැබැයි අද ගේන්න ගැටලුවක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක පාවිච්චි කරන්න එපා ඡන්දය කල් දාන ක්‍රියාවලියකට ඉස්සරහට යන්න. නැත්නම් මේක ගැන කිසි ගැටලුවක් අපිට නෑ. මොකද මේක අපේ මම දැක්ක දා ඊයේ අපේ ප්‍රසන්නනතුගේ මැතුමත් කියලා දිනවා. කට හොල්ලා සල්ලි ගත්තේ කොහොමද ගැව්වේ කට අවුට් මහින්දද මොකද්ද ඔන්නෝම ගන්නවක් කියලා තිබුණා. එතකොට ඒවට මේකේ උත්තරයක් තියෙනවා. ඒක හරි. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මූලික වශයෙන් මේ මැතිවරණය දැන් කැඳවලා කැඳවලා 21 වෙනකොට මේකේ අප මුදල් බාර ගැනීම අපි ඉපෙරද අද 20 වෙනකොට අවසන් වෙනවා. නාම යෝජනා බාර ගැනීම 21 වෙනකොට අවසන් වෙනවා. අද මේක අපි සම්මත කරනවා. ආණ්ඩුවට වුණා වෙලා තියෙනවා අද රාත්‍රියේම කොහොම හරි කතානායකතුමාගේ අස්සන මේකට අරගෙන ඉදිරි වැටි කිවර කරන්න. ඊට පස්සේ මේකේ ඩ්‍රාම එක කියලා මම කිව්වේ එකයි කලින් ඩ්‍රාම එකක් තිබුණා. ඒක තමයි දිගින් දිගටම ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු එක එක ජාතිය කට්ටිය ඇවිල්ලා කිව්වා ඡන්ද කරන්න කොහෙ සල්ලි තියෙන්නේ අපිට ගිවන්න විදියකුත් නැහැ පඩි ගිවන්න විදියකුත් නැහැ භාගයයි ගිවන්න පුළුවන් කොහොමද මෙහෙම රට දුවන්නේ ඡන්දද ඕනෙලා තියෙන්නේ මෙහෙම කීකිය තමයි කතා කරේ. ඒ ඩ්‍රාමා එකේ දෙවෙනි පියවර තමයි අද මේ පනත ගේන එක. මේ පනත ගේන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම 100%ක් කිව්වා. මේක ඉතාම හොඳ දෙයක්. නැත්තම් මේ රටේ තියෙන දේශපාලන පක්ෂ අපිටවත් මේ ඡන්ද කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව සල්ලි කොහෙන් හරි හොයාගත්ත හොරවම් කරලා හොයාගත්ත මිනිස්සු ඡන්දෙදී සල්ලි විසි කරනවා ආශෝසට. ඉතින් ජනමතේ විකෘති වෙනවා. එනිසා මේක අත්‍යවශ්‍යයි. හැබැයි දැන් ඊළඟ ස්ටෙප් එක තමයි එක මම විසල් රාජපක්ෂ මැතිවරණට අපි දැන් ඊළඟ මම ඇහුවේ අමතිවරු කීවදේ මම what is the next step? දැන් මොකද ඊළඟට වෙන්නේ? දැන් මේක මෙතුමාලා අද මේක පාස් කරලා අදම කතානායකතුමා පුදුම උනන්දුවකින් මේක අද අස්සම් කරලා දායි. හැබැයි ඊළඟට වෙන්නේ මොකද්ද? මට තේරෙන විදිහට දැන්ටමත් නීතිඥයෝ ගන්නාවක් වැඩේ පටන් අරන් තියෙනවා. ෆයිල් කරන්න කේස් එකක් නඩුවක් ෆයිල් කරන්න ෆයිල් කරලා කියන්න මේ පනත තුල තිබෙන කරුණු ඉටු කරන තුරු මැතිවරණය තියන්න බෑ. උසාවි කියලා නඩුවක් දාන. දැන් බලලා සම්මතයි. අපි අත උස්සනවා. අත උස්සලා දුන්නයින් පස්සේ පහුවදා මොකද කරන්නේ? ගිහිල්ලා නඩුවක් දානවා. මෙහෙම බලයක් සම්මත වෙලා තියෙනවා. මැතිවරණයක් කරනවා තියෙනවා. මැතිවරණය කරන්න බෑ මේ පනත තියෙන ක්‍රියාවලින් ක්‍රියාත්මක කරන්න නැතුව. ඒ නිසා කරුණාකර මේ ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්.
ඔව් එතකොට මොකද වෙන්නේ? මැතිවරණය කල්ලානවා. ඉතින් එතකොට මේ ඩ්‍රාමාවේගේ අවසාන ප්‍රතිඵලය ඉවරයි. ඒකයි මම තමුන්නාන්සයට කියන්නේ. ඒ නිසා මේ මැතිවරණ කල්දැමීමේ සෙල්ලම පටන් ගත්තා එදා 70 කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ බණ්ඩාරනායක මැතිනි. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? 77 අතිවිශාල බලයකින් එක්සත් ජාතික පක්ෂය බලයට ආවා. 77 ඇවිල්ලා 82 ජනමත විචාරණයක් තියලා කලගෙඩි ලාම්බු සෙල්ලමක් කරලා මැතිවරණය කල් දැම්මා. මොකද වුනේ? ඊට පස්සේ ආපහු 94 වෙනකොට මේක අඩාන වැඩිලා එදා තිබ්බනම් මේ මැතිවරණ වෙන විදිහකට ගන්න තිබුණා. 94 මේ ආණ්ඩුව පෙරළුණා. මහ විශාල කළු බැල්ලමක් ඉතිහාසය එකතු කරගෙන ඡන්දයක් කල් දාලා ජනමත විචාරණ තියලා. ඊළඟට ආපහු 2018 පළාත් සභා මැතිවරණය කල් දාන වැඩපිළිවෙලට වැඩපිළිවෙල සකස් වුණා. ඒක එක පැත්තක් වරද්ද ආණ්ඩුවේ ඒ කාලේ දෙවනුවා එදා හිටපු අග්‍රාමාත්‍යවරයාට තිබුණා ඒකට අවශ්‍ය කරන කමිටුවේ වාර්තාව හදලා එරියනන් ජනාධිපතිවරයාට ඉතාම ඉක්මනින් මැතිවරණය දෙන්න තිබුණා. කතානායකවරයාට දුන්නා. හැබැයි මොකද වුනේ? ඒක ගිරුවේ නෑ. දැන් අවුරුදු 3ක් පළාත් සභා මැතිවරණේ නෑ. දැන් තමුන්නාන්සේලා ඊළඟට අද මේක සම්මත කළා. හෙට උදේ උසාවි ගිහිල්ලා මේ පනත සම්මත වීම නිසා මේකත් එක්ක කරන්න කියලා කිව්වම මාස 4-5ක් යනකල් මේක රෙගුලාසිය හදන්න ඉදිරි වැඩ කටයුතු කරන්න ඒ සියල්ලටම දෙකේම එතකොට ඒ ක්‍රියාදාම යනවා. එතකොට අපිට පේන්නේ මේ දෙකේම නිර්මාතෘ ජනාධිපතිතුමා ඡන්ද කල් දැමීමේ ගුරු කිං වෙලා තියෙනවා.
මන්ත්‍රීතුමා
ඔය 1982 එකත් කරේය 2018 එකත් කරේය අද එකත් කරන්න එතුමා. දැන් අද මොකද වෙලා තියෙන්නේ කරු මන්ත්‍රීතුමා? මම ඔබතුමට එක විනාඩියක් කරන් කියන්නම්. මේකේ ප්‍රතිඵලය මතක තියාගන්න. මේකේ ප්‍රතිඵලය එදා 1982 ජනමත විචාරණය තියලා මේ ලාම්පු කලගෙඩි සෙල්ලම කරලා ජනතා විමුක්ති පෙරමුණ බිම් යටි බිම් ගත දේශපාලනේ පටන් අරගෙන ඒකල කැලෑවැදිලා මිනිස්සු 10,000 ගණන් 60,000ක් මරලා දැම්මා. මේ රටේ ආණ්ඩුවයි ජනතා විමුක්ති පෙරමුණ අතර තිබිච්චේ මහා භයානක යුද්ධෙන් අපි පාසලේ අවසාන වසරේ විශ්වවිද්‍යාලයේ තීරණ ලිටපු කාලවකවානුව අපි අපේ ඇස් දෙකෙන් දැක්කා මිනි පාරවල් දිගේ පිච්චිලා යන හැටි, ඔලු ගහලා තිබිච්ච හැටි, මේ ලයිට් කණු වල මිනිස්සු බඳලා වෙඩි තියලා මරලා දාපු හැටි මතක තියාගන්න. මේ ඡන්ද කැලේ ප්‍රතිපලය එක වෙන්න පුළුවන් ඊළඟට. මම ඒක අමුතුමිට මම අවසානේ කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ? මට එක විනාඩියක් දෙන්න. දැන් තමුන්නාන්සේලා ඡන්දේ කැඩවල තියෙනවා. සාමාන්‍යයෙන් ඡන්දයක් කැදවපුවාම ප්‍රාය සභාව විසිරෙනවා, නගර සභාව විසිරෙනවා, ඊළඟට මහනගර සභාව විසිරෙනවා. දැන් ඒ විසිරුණ ගැසට් එක ගහන්නේ නැහැ අගමැතිතුමා. පළාත් පාලන ඇමති පළාත් සභා ඇමති ගහන්න ඕනේ ගැසට් එක. ගහලා කියන්න ඕනේ දැන් මේ පළාත් මේ ප්‍රාය සභාව විසිරුණ ඉවරයි කියලා. ඇයි මේක තියාගෙන ඉන්නේ? මේ තියාගෙන ඉන්නේ තමුන්නාන්සේලා මේ පනත ගෙනල්ලා මේ පනත හරහා තව මාස 6-7කට තියෙන ප්‍රාය සභා ටික හැමම පවත්වාගෙන යන්න. ඒක තමයි තමුන්නාන්සේලාගේ වැඩේ. ඒකයි මම කියන්නේ මේක වැරදි වැඩක් මේ කරන්නේ. පළාත් පාලන ආයතන ටික දැන් අද විසිරුවන්න ඕනේ. මන්ත්‍රීතුමිය ඔබතුමිය දන්නවා මේ ප්‍රාය සභාව වල අද සභාපතිවරු සල්ලි වෙන් කරගෙන කෝටි 6-7 තමුන්නාන්සේලා මේ ඡන්ද කරන්න සල්ලි නැහැ කියනවා. රාජ්‍ය සභාව වල කෝටි 6-7 තමන්ගේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට දෙනවා ගිහිල්ලා එක එකව සහනාධාර දෙන්න, කාන්තාවන්ට ගැබිනි මවුරුන්ට සල්ලි ටික දෙන්න. මේවට තමන්ගේ මේ ප්‍රාය සභාව පාවිච්චි කරනවාද? ඒ නිසා මම කියන්න කැමති තමුන්නාන්සේලා අවංකව මොනවාක් තියනවනම් අද මේ පනත සම්මතවට වහාම අද රාත්‍රියේ අපේ ප්‍රසන්න නඳුක මැතිතුමා අල්ලපු සිට් එකේ ඉන්න අගමැතිතුමා කරුණාකරලා කියන්න ගැසට් එක ගහලා මේ ප්‍රාය සභාව විසිරුවන්න කියලා.
ඒක විසුරුවන් නැත්ද තමුන්නාන්සලා මේ පණ තරංග ඇවිල්ලා මේ පණෙන් ඡන්ද කල් දාලා තව ප්‍රායසභාව තව කාලයක් පාත්තගෙන යන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ නිසා මම කියනවා මේකට බොහොම පෑදීලිව මේ වගේ පණත් පාවිච්චි කරලා ඡන්ද කල් දාන වැඩ කරේ ඒ නායකයෝ අද තමුන්නාන්සලාගේ නායක වෙලා ඉන්නවා. මේකේ ඵල විපාක වැඩි කරලා යන කටයුතු තමුන්නාන්සලාට අම්බේ කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Bohmi Stuti, since you raised an issue about the attire of members that has been referred to the relevant officials in the parliament, they'll get back to you with a clarification. Thank you. Garu Prasanna Ranathunge Amathuthuma, obata vinadi 13 ka kaalayak thiyena.
Mulasana Aruda Mantrithumiyeni, man stutiwanthena obathumiyata mathiwarna viyedam niyamana kirime panata pilibandawa ada ratema avadaniya yomila thiyena awasthawa. විශේෂයෙන්ම 1977 පස්සේ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම නිසා මෙම නියාමනය කිරීමේ සම්ප්‍රදායක් තිබුණා. මම හිතන්නේ 77 ඉස්සෙල්ලා ඒ தත්ත්වේ නැති වුණා. 1977 පෙර පැවති මැතිවරණයේදී අපේක්ෂකයන් වියදම් වලට අදාළ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා හෝ මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිර්වද්‍ය ලෙස බාර දීමේ අත්‍යවශ්‍ය කොන්දේසියක් තිබුණා. මතකයි 1946 අපි පොත් කියවලා තියෙන විදිහට ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනත මගින් ඊට අදාළ නීති ඒකල එවකට හඳුන්වලා තිබුණා. 1952 මැතිවරණයෙන් පස්සේ වැලිමඩ අසුන ජයගත් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීවරුරේ අවශ්‍ය වෙන්න හේතුනේ ඒ මැතිවරණ නීතිය එකල දැඩිව ක්‍රියාත්මක කරපු නිසා. ඒ නිසාම ඒකට හේතුව වුණේ තම මැතිවරණ විදම් යථාකල්ලියේ මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් නොකිරීම නිසා තමයි ඒ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූර අහුසි වුණේ. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්ගේ ධූරය අහිමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙමළ බස්සට පරිවර්තනය කිරීම නිසා ඒකට ගිය රුපියල් 25 වියදම් වාර්තා කර නොතිබිච්ච නිසා. ඒක මම මේ කියන්න උත්සාහ කරේ 1977 ඉස්සෙල්ලා මේ මැතිවරණ වියදම් නියාමන කරන වැඩපිළිවෙල දිගටම තිබිච්ච දෙයක්.
ගරු දයසිරි ජයසේකර
මගේ වෙලාව දෙන්න.
මට මේ අපේ විද්‍යාසභාපති මැතිතුමා දැන් අපි මේ හැම පක්ෂයක්ම 1,12,00,000 ගානේ අප මුදල් තැන්පත් කරනවා. පොදු ජන පෙරමුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වෙන පක්ෂ ඔක්කොම කෝටි විශාල සංඛ්‍යාවක් අපේ මුදල්. ඉතින් දැන් ඔබතුමා මේ කල් දානවනම් අපිට සල්ලි ටික ආපහු දෙනවද? මොකක් හරි වැරපිල්ලක් තියනවද ඒකට?
මුල අසනාරුවට මන්ත්‍රීතුමියනි මම කියාගෙන ආවේ
ගරු ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා.
ගරුව
ගිමයි තයි බං
ගරු හරි
ගරු ඇමතිතුමා කතා කරලා
ගරු සභාපතිතුමියනි මට මැතිවරණ පවත්වන්න තීන්දුව කරන්නවත් කල් දාන්නවත් බලයක් නැහැ.
මම මේ කියාගෙන උත්සාහ කරේ මේ මේ පනතේ තියෙන වැදගත්කම. 1988 ඉඳන් සියලුම මැතිවරණ කොමසාරිස්වරු මේ පිළිබඳව සාකච්ඡා කළ පක්ෂ නායකවගේ රැස්වීමවලදී ඉල්ලීමක් කරපු දෙයක්. චන්දානන්ද සිල්ල මහත්මයා, දයානන්ද දිසානායක මහතා, මහින්ද දේශප්‍රිය මහතා මේ පිළිබඳව දිගටම කතා කර මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව විශාල අවධානයක් යොමු කළා. ඒ නිසා ඊළඟට මැතිවරණ නිරීක්ෂණ කමිටු මේ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තුල මැතිවරණ කාලය වෙනකොට කතා කරනවා. ඒ වගේම මැතිවරණ 2014 කෙටුම්පත් සකස් කරන්න කටයුතු කරේ 2014 තමයි මේ කෙටුම්පත් කිරීම මම හිතන්නේ ආරම්භ කරේ. මේකේ වැදගත්කම නිසාම ඒ නිසා කාටවත් කියන්න බෑ මේ පනත ගේන්නේ මේ හෙට තියෙන ඡන්දෙ නිසා හෙට අනිද්දා නියමිත ඡන්දෙ නිසා මේක කල් දාන්න ගේන පනතක් කියලා කියන්න බෑ. මේක ආරම්භ කරේ 2014 මෙතන වැඩි මතයක් ගොඩනගන්න හදනවා. මේ පනත මේ ගේන්න හදන්නේ මේක කල් දාගන්න කියන උත්සාහයකට. මේ පනත කිසිම තැනක මේ කල් දාන්න අපි යෝජනා කරන්නේත් නෑ. අපි ඒක ගැන කතා කරලවත් නෑ. ඒ නිසා දැන් තියෙනක තමයි වත්කම් බරකම් ප්‍රකාශ මැතිවරණයට පෙර ඉදිරිපත් කරන්න ඕන කියලා මේකට විකල්පයක් හැටියට ගෙනාවට ඒක සාර්ථකුනේ නැහැ. මම දන්නේ මේකට ඇයි සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් මේ පනතට මේ තරම් විරුද්ධ වෙන්නේ ඇයි කියලා මම දන්නේ. මොකද මම විශ්වාස කරනවා මේ පනතේ හැටියට මේ ක්‍රියාත්මක වෙන නිසා විශාල වාසි ටිකක් ලැබෙනවා. එකක් මේ පනතේ මූලික අරමුණ මැතිවරණය සඳහා සම තරග බිමක් නිර්මාණය කරන්න. මේක හැමෝටම එක සමානව වියදම් කරන්න, තමන්ගේ ආදායම අනුව වියදම් කරලා තමන්ට කරන්න පුළුවන්. එතකොට හැමෝටම මේක සාධාරණයක් තියෙනවා. ලංකාවේ දුප්පත් පුද්ගලයාගේ ඉඳන් ධනවත් පුද්ගලයා දක්වා සාධාරණ ඡන්ද ක්‍රමයක් අයිතියි. දැන් බලන්න ඉස්සර පවුල් පසුබිම් තුල මැතිවරණ වලට ඉදිරිපත් වෙනවා හොඳ දේශපාලන වැඩපිළිවෙලක් තිබුණා 77න් පස්සේ මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය තුල මේ රටේ සල්ලිකාරයෝ කුඩුකාරයෝ අරක්කුකාරයෝ ඔක්කොම දේශපාලනයට ආවා ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැති වෙනවා ඒ වගේම මිනිස්සුන්ට තිබිච්ච ලොකුම චෝදනාවක් තමයි ඡන්ද කාලට සල්ලි දීලා ඡන්ද ගන්නවයි කියන කාරණාව. ඉතින් එව්වත් මේ පනත තුලින් නතර කරන්න පුළුවන් යම් දාස්කුට නතර කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සල්ලි වලින් විතර දේශපාලනය කරන්න පුළුවන් කියන මතය නැති කරන්න සාමාන්‍ය උගත් මේ පොළොවේ මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිකුට ඇවිල්ලා දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් මේ ක්‍රමය තුල හැදෙනවා. නීති විරෝධී අරමුදල් පක්ෂවලට යොදා ගන්න බැරි වෙනවා. මම දැන් උදේ අද කතා කරද්දි මම කිව්වා දැන් මතයක් තියෙනවා සමගි ජන බලවේගයකට මෙහෙම බස් අරන් දෙන්න කොහොමද සල්ලි? කොහින්ද මේවට සල්ලි? මම දන්නවා තුමල්ලගේ අරමුදලක් ඇති. ඒක හොඳයි. ඒක කරලා ලොකු දෙයක් රටට කරන්නේ. සමහර අය හොරකම් කළා තනියම කනවා. මේක බෙදා හදාගෙන කන එක ලොකු දෙයක් නේ. ඉතින් ඒ නිසා බස් ටිකක් දෙනවා නම් උදව්වක් කරනවා නම් රටට ලොකු දෙයක්. ඉතින් අපි ඒකට විරුද්ධ වෙන්නේ ඒක අපි විවේචනය කරන්නේ නැහැ. හැබැයි ගොඩ දෙනෙක් දැන් කියනවා මේකට සල්ලි එන්නේ පිට රටවල් වලින් LTT කාඩර් වලින් සල්ලි එනවා. ඒ සල්ලි තමයි මේ වියදම් කරන්නේ. ඒ සල්ලි තමයි මේගොල්ලන්ට තියෙන්නේ. අරගලේ හිටිය මිනිස්සු තන්දි ඉල්ලන්නේ අද ජනතා විමුක්ති පෙරමුණෙන් හා සමික දන්න බලවේගයෙන්. ඒගොල්ලන්ට සල්ලි ආවේ කොහෙන්ද? මේ අද කතා වෙන දේවල්. ඉතින් ඒවට හොඳයිනේ ඔබතුමාලා මේ විරුද්ධ වෙනවට වඩා මේ විපක්ෂයේ මේ මන්ත්‍රීවරු මේකට සහයෝගය දීලා මේකට ජැක් මේකට සහයෝගය දෙන එක හොඳයි. එතකොට තමයි නිවැරදි වෙන්න පුළුවන්. ඒ වගේම කුඩුකාරන්ගේ ජාවම්කාරගේ කළු සල්ලි වලින් දේශපාලනය කරන්න බැරි වෙනවා මේ ක්‍රමය තුළ. මම මේ කාරණාව කියන්නේ අද දැන් මට හිතිච්ච දෙයක්. මම මේ අරගලෙන් බැටකාපු මිනිහෙක් හැටියට මුලස්සනාරුඩ මන්ත්‍රීතුමියනේ අරගලයේ දැන් ඊයේ ගෙනාව අපි පනතා. ඇයි සමික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි විරුද්ධ වුණේ? පුනරුත්ථාප මද්දව්‍ය පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලක් ඒක අවධානය යොමුනේ. ඒක පෙන්වන්න හැදුවේ මොකද්ද? මේ අරගලයේ හිටියේ අයට විරුද්ධව කරන කුමන්ත්‍රණයක් කියලා. නෑ. හැබැයි මට දැන් සැකයක් තියෙනවා. දැන් මේ අරගලයේ හිටියේ අරගලයට වියදම් කරේ කවුද? විදේශ බලවේගේ වියදම් කරා. LTT කාඩර් වලින් වියදම් කරා. බෞද්ධ විරෝධී බලවේග වියදම් කරා. එතකොට මෙව්වලට නායකත්වය දීපු අය අද මේ ඔබ මේ පක්ෂ වලින් ඡන්දි ඉල්ලනකොට අපිට සැකයක් එනවා. මේගොල්ලන් මෙව්වට උදව් කරපු අය මෙව්වා මේක එක රෝඩ් මැප් එකක් හදාගෙන අපේ ප්‍රාදේශ සභා දැන් පහුගිය දවස්වල මයි නමෙන්ද ගෙවල් ගිනි තියෙනකොට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබයි. මිනිස්සු මොනව කරලාද? ඒ මිනිස්සු මොනව කරලාද? ගෙවල් ගිනි තිබ්බ නැත්නම් UNP JPK විතරයි. මොකද එව්වල ගිනි තියෙන මිනිස්සු හිටියේ ඒ තැන්වල. ඒ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට අද ගමකට ගිහිල්ලා තමන්ගේ ඡන්දෙ ඉල්ලන්න බයයි. ඡන්දෙ පෞගිය කාලේ ඇති කරපු අරගලයේ එක ක්‍රියාදාමයක එකක් තමයි කෝට්ටු එකේ කවුද ගහපියව? ගිනිතියව මරපියව? ගහු කියලා එළවව. දැන් ඒ මිනිස්සු මෙච්චර ගම්වල වැඩක් කරලා කයිය ගහලා නෙමෙයි වැඩක් කරලා ගමට යන්න බැරි තත්ත්වයට මානසිකත්වය හදවුවේ ඒ අරගලයේ එක කොටසක් විදියට. මේ රෝඩ් මැප් එකේ ඡන්දෙට සූදානම් වෙන්නේ ගම්වලට ගිහිල්ලා ඡන්දෙ කරන්න බැරි වෙන විදිය වැඩපිළිවෙලක් ඒගොල්ලන් කරා. ඒක තමයි අපි මේ කියන්නේ. ඒ වගේ දේවල් කරපුවම මේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වෙනවා. දැන් මිනිසුන්ගේ මනස විකෘති කරනවා. ගෙවල් ඒ අද ප්‍රාදේශ සභාවට අපේක්ෂක ඉදිරිපත් කරනකොට ඒ මිනිසුන්ට බයයි. ඒක අපිට විතරක් නෙමෙයි සමහර දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වලට එයා බයයි ගම් වලට ගිහිල්ලා දේශපාලනය කරන්න. එතකොට LTT සල්ලි වලින් මැතිවරණ කරනවා නම් ඒක වැරදි. සමහර වහනවා කැටහොල්ලල සල්ලියක් කවු කරන පක්ෂ කොහොමද මෙච්චර කවුන්ට් එකක් තියෙන්නේ? කොහොමද කට අවුට් ගහන්නේ අනු කුමාර මහතා යන යන තැන්වලට කොච්චර මෙච්චර කට අවුට් ගහන්නේ? කොහෙන්ද ඒවට සල්ලි? එතකොට සමහරු කියන ඒවට උත්තර අරගල වලින් හම්බෙච්ච සල්ලි තමයි මේ කරන්නේ. අරගල සුදු සල්ලි කළු සල්ලි සුදු කරපු විදිය තමයි ඒක. ඉතින් ඒවට නිවැරදි වෙන්න හොත ක්‍රමයක් තමයි මේකට සහයෝගය දීලා අනුමැතියක් ලබා දෙන එක. ඒ නිසා මම දැක්ක මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි දැන් ඊයේ පෙරේදා අර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ඝාතනය කරලා මරලා තියෙනවා. මේ ෆේස්බුක් වල යන එක මේ වසන්ත කුමාර මුදලිගේ කියන පුද්ගලයාත් එක්ක ඒ ළමයා මේ අරගලේ හිටිය එකක් අරගලේ පින්තූරයක තියෙනවා. ඒකේ තියෙන අන්තරේ වසන්තගේ අනුගාමිකයෙක් මේ ලව් එක නතර කරන්න කිව්වම ෆේස් කෝස් එකේදී බෙල්ල කපලා දාලා හැංගිලා තියෙන්නේ. මේකද අර සෙල්ලම බැරි ජෙනරේෂන් එක කොළඹ කැම්පස් එකෙන් දෙන්න බලන්න හොඳ වුණා. මේ බලන්න මේ සමාජ මාධ්‍ය වල යන්නේ වුණා. මේ තත්ත්වෙට මිනිසුන්ගේ මානසික මේ මිනිසුන්ගේ මානසිකත්වය පැකරේ මොකද ඉතින් මේ මේ ළමයිව පුනරුත්ථාපනය කළ යුතු නැද්ද? දැන් ඒකට විරුද්ධ උනේ මේ පක්ෂ දෙකට සල්ලි දෙන්නේ කුඩුකාරයෝ හින්දාද? කුඩුකාරයෝ තමයි අරගලයට සල්ලි දුන්නේ. කුඩුකාරයෝ තමයි අරගලයට සල්ලි වියදම් කරේ. නැත්නම් මේ මාස 3ක් කොහොමද දාස් ගානකට දවල් 30 කෑම දෙන්න පුළුවන්කම ලැබුණේ? ටොයිලට් එකක් ගන්න ලක්ෂ 2000ක් විතර යනවා ක්‍රිකට් මැච් එකක් ගහද්දී අර පෝටබල් ටොයිලට්. මාස 3ක් කොහොමද ඒවල තිබ්බේ? එහෙනම් මෙවට වියදම් කරේ කවුද? ඒව ගැනත් හොයන්න ඕනේ. ඒව කොහෙන් ආපු සල්ලිද? එතකොට මේ අරගලවල හිටපු මිනිස්සුන්ගේ මානසිකත්වය මේ ළමයි පුනරුත්ථාපනය කරන්න ඕනේ. මේ මොකද මේ ළමයිට තමන්ගේ මතයට නැත්නම් ඒ මතයට විරුද්ධ නම් ඌව මරණයකට හරි. ඒක නෙමෙයිද මයි නමෙන් දවුනේ? තමන්ගේ මතයට නැත්නම් අර අහිංසක මන්ත්‍රීතුමා මැරුවා. කී දෙනකේ ඉතාම වැරදි විදියට බේරවැවේ දාලා හිරියර කරාද? කාන්තාවන්ට හිරියර කරාද? කාන්තාවන් දූෂණයට ලක් කරාද? එදා දවස තුල ඔතන මේ තෙපතිස්සක යහපැත්තේ තියෙන වතුවල ඒවල පැමිණිලි අපි දීලා තියෙනවා. පොලිසිය බාර ඇමතුමාව දැනුවත් කරලා තියෙනවා. මම මේ මෙව්වා කිව්වම මම ඒ කාලේ කිව්වම මට දොස් කිව්වා. දැන් බලන්න මේ තව එකක් තියෙනවා. මේක ඔබතුමිය මේක පෞද්ගලික බාර ගන්න එපා. මේක තියෙන එක මත්ද්‍රව්‍ය සමග හසුයි හිරේ ගියපු මැන්ඩි ගියාන්ත මාලිමාවෙන් අම්බලංගොඩ නගර සභාවට නාම යෝජන. මම දන්නේ ඇත්තද බොරුද කියලා. ලපයාගේ සිස්ටම් චේන්ජ් එක කුඩ්ඩත් එක්ක බල ලපයා රට හදන්න හදන්නේ. මේ සමා වෙන්නේ මේ මං කියනවා නෙමෙයි. මං කවදාවත් පක්ෂික නායකයෙකුට අගෞරව කරන කෙනෙක් නෙමෙයි. මේ සමාජ මාධ්‍යවල යන දේවල්. එතකොට අපිට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? මේ කුඩ්ඩොන් ආරක්ෂා කරන්නයි ඊයේ කුඩුකාරයෝ පුනරුත්ථාපනය වුණත් කුඩු විකිනෙන්නේ නැති වුණත් කුඩුකාරෙන්ට පාඩු. එතකොට කුඩුකාරෝ නම් මේකලට පාසුකම් දුන්නේ උන් වෙනුවෙන් පෙනී හිටින්න මේ පක්ෂවලට අයිතියක් තියෙනවා කියලා හිතනවා නම් ඒකට විරුද්ධ නම් හරි. ඒක වෙනම කාරණාවක්. නමුත් මෙව්වා මේ වගේ මත රටේ සමාජ මාධ්‍යවල ගිහිල්ලා ඕ කිසිම දේශපාලන පක්ෂික මේක හිතන් ඉන්නවා නම් පොට්ටි උන්ට ගැව්වා දැන් උන්ට එන්න බෑ. අපිට ගම දිනා ගන්න පුළුවන්. අපි බලය ලබා ගන්නවා කියලා ඒ අයටත් එන්නේ මවුරුද්දක් එකම ආරක්කතුන්ට ගිනි තියාගෙන මිනි මරාගෙන ඔය මට්ටමට යන්නේ. මොකද මිනිසුන්ගේ මානසිකත්වය හදන්නේ ඒ මට්ටමටමනේ. දැන් අද උදේ විජේදාස රාජපක්ෂ අපතුමාට අපේ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරා කාරණාව නඩුකාරයේ හැසිරිච්ච විදිය. ඒ වගේම දෙයක් තමයි උනේ අත්තනගල්ල උසාවියේ අර මිනිමරු මන්ත්‍රීතුමාට විරුද්ධව ගෙනාපුවාම.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකයි තව.
සමාවෙන් මම එක අනිකකින් අඩු කරන්න හරි මම ගන්නම් මම එක දෙන්නම්. මම මේ කියන්නේ ඒකයි. එතකොට නීතියක් තියෙනවා අධිකරණයට අපි යනකොට උඩ බොත්තම දාගෙන සුදු ඇඳගෙන කල්සත් ඇඳගෙන සපත්තු ඇඳගෙන එතන තියෙනවා විනයක්. ඒ උසාවියේ තියෙන විනයක් තියෙනවා. එතකොට නීතිඥ මාතුරුම හූ කියලා හුරේදා ලප්පුටි ගහලා කරාම හරියනවද? පොදු දේපල යටතේ සාමාන්‍ය මිනිහෙක් උසාවියට දැම්මොත් මාස 3ක් යනකම් අප ගන්න බෑ. හැබැයි අරගලයට සම්බන්ධ වුණට අප දුන්නා. මම මේව විවේචනය කරනවා නෙමෙයි. ඒව බලාගෙන ඉන්නකොට සමාජය හිතනවා අපි කරපු දේ හරි කියලා. අප්පුඩි ගැව්වම හිතනවා එක එක මරලා හරි ඌව මැරුවා ඌට අප දුන්නා අපි ඒක නම් හරි කියලා අප්පුඩි ගහනවා නේ ඒක හරි කියලා හිතනවා. ඒව වැරදි දේවල් මේ සමාජගත කරන්න හදන. නීතිඥ නඩුකාරණෝන්ලා මේ නඩුකාරම් උන්නාන්සේලා ඔය විදිහට හැසිරුණ මම නම් කියනවා 99%ක්ම එහෙම කරන අය නෙමෙයි. ඒ අය සාධාරණව බලනවා. සමහර නීතිඥවරු මනුස්සකම් බලලා මිනිසුන්ගේ සල්ලි නොකර ගන්නවා වැඩ කරනවා. එහෙමයි ඉන්න මේ සමාජය තුල කෙනෙක් දෙන්නේ කරන. ඉතින් මෙව්වට නීති ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තම් අපිට සමාජයේ විශාල අනාගතයේ බයක් තියෙනවා අපේ දුව දරුවන් ගැන. ඉතින් මම මේ කාරණා ඉදිරිපත් කරේ මම කිසිම අවස්ථාවක පුද්ගලයෙකුට ගහනවා හෝ පක්ෂයක් ගහනවා නෙමෙයි. මේ සමාජ මාධ්‍යවල යන දේවල්. ඉතින් අපි පුළුවන් තරම් දුරට මේ தත්ත්වය නැති කරගන්න අපි මේ පනතට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනි කියන විශ්වාසය ඇතුව විශේෂයෙන්ම මේක මතක් කරන්න ඕනි. මේක මේ ආණ්ඩුව විසින් ගෙනාපු ආණ්ඩුව ඉදිරිපත් කරාට මේක මැතිවරණ කොමිෂමෙන් ආපු කාරණාවක්. අනික එක මේක මේ අවුතු ගානකට උඩති කෙටුම්පත් කරලා මේක බිස්නස් කමිටියේදී කතා කර වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කරන්න ඕනේ ඉඳා. ඇමතුමා යෝජනා කරලා කමිටුවට ගෙනාවා. කමිටුවට හිටියේ මන්ත්‍රීවරු 3 දෙනයි. ඒ උපදේශක කමිටුවේ ඉන්න ඕනේ නිල වශයෙන් ඉන්න ඕනේ 3 දෙනයි හිටියේ. අනික අය බාහිර පුද්ගලයෝ. ඒ බාහිර පුද්ගලයන් මන්ත්‍රීවරු තමයි. නමුත් මේ තමන්ගේ මතය ජයග්‍රහණය කරගන්න ඕනේ ඉඳ ගියායි. අපි ගියේ නෑ. එතන හිටියේ කමිටුවේ 3 දෙනයි. ඊට පස්සේ කමිටියකට විශේෂ කමිටියකෙත් හිටියා ඒ කමිටියේ නොමැති පුද්ගලයෝ ඒගොල්ලන්ටත් අදහස් කරන්න ඉඩ දුන්නා ඒ කමිටියේදී තමයි තීන්දුව කරේ කමිටියේදී මේක නැවත ගන්නවද නැද්ද කියලා එතකොට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද බහුතරයක් ඉන්න මන්ත්‍රීවරු ඉන්නේ මේ උත්තරීතර සභාවට ගෙනල්ලා මේ පිළිබඳව විමසන්න ඒක ගේනකොට ඒක මතවාදයක් අද දැන් මම දැක්කා විපක්ෂ නායකතුමාගේ කතාවේදී එතුමා කතා කරේ එතුමාලා බස් බෙදපු හැටි එව්වල දීපු දිවුරුම් ප්‍රකාශයි සල්ලි වියදම් කරපු හොඳයි. ඉතින් ඒක නෙමෙයි මේ අද කතා කරන්න ඕන උනේ. එතුමා දැන් පහුගිය පාර්ලිමේන්තු සැසිවාරවල කතා කරපු එක 90%ක්ම දවස ගන්න කතා කරලා තියෙන ওই ටිකම තමයි. ඉතින් ඒකද මේ වුණ උනේ එතුමා අඩු ගානේ මේක සභාවට ඉදිරිපත් කරාද එතුමාගේ කතාවේදී ගේන සංචෝදන මොනවද කියලා. මෙතන බාර දුන්නයි කිව්වා. ඊට පස්සේ අපි ඉල්ලගත්ත බලන්න. නැත්නම් එතුමා අභියෝග කරන කතා අගමැතිතුමාගේ පුළුවන් නම් මේකට කැමතිද නැද්ද කියලා අහනවා. කැමතිද නැද්ද කියලා අහන එතුමාට පුළුවන් මේ සංශෝධන ගේන්න. එතුමා පාර්ලිමේන්තුවේ අලුතෙන් ආපු කෙනෙක්ද බබෙක්ද? එතුමා හිටියනේ මේක. එතකොට එතුමාට කියන්න පුළුවන් මේ මේ දෙවෙනි වර සාකච්ඡාවේදී තමන්ගේ සංශෝධන ටික ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් මම මෙන්න මේ සංශෝධන ඉදිරිපත් කරලා ඊළඟට බලන්න පුළුවන්. අපි කිසිම අවස්ථාවකට පක්ෂයක් ඇටියෙ ඉතිහාසගත ඉදයක් අපි කවදාවත් මේ මැතිවරණ කල් දාන්න කටයුතු කරන්නේ නැහැ. අපි මැතිවරණ අපිට අවශ්‍යද නැහැ. මේක දිනුව පරාජය දෙකම බාර ගන්න ඕනේ. අපිට මිනිස්සු කැමති වෙයි අවුරුද්දක් යනකොට අපේ බලය නැතු වුණා. ආපහු තව කෙනෙකුට බලය දෙයි. තව මාසයක් යනකොට එයාගේ බලය නැතු වෙයි. ඒක තමයි මේ මැතිවරණ ක්‍රමයේ තුල තියෙන දේ. ඒක නිසා ඌට බය වෙලා අපි දේශපාලන තීන්දුව ගන්න හොඳ නැහැ. අපි ගන්න ඕනේ රටට හොඳ තීන්දුවක්.
මේක සාමත්ව
වැදගත් යෝජනාවක් ඇටියට සලකන මේ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි.